ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS
රේඩියෝ
හොඳයි, දැන් එහෙමනම් අපි සූදානම් වෙනවා සතියේ ක්‍රීඩා විග්‍රහය යටතේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් සහ ලෝකයෙන් අපිට වාර්තාවන, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව වාර්තාවන අලුත්ම තොරතුරු ඉදිරිපත් කරන්නට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන්, සුබ උදෑසනක් රංගන.
ආයුබෝවන් දිනෘක්ෂි, සුබ උදෑසනක්.
රංගන, අපි මුලින්ම කතා බහ කරමු මේ 22 වෙනිදා ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායමත් අතර එක්දින ක්‍රිකට් තරඟ 3කින් සහ 20-20 තරඟ 2කින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව අපි මේ සම්බන්ධව යම් ඉඟි කිහිපයක් සිදු කළා පසුගිය සති කිහිපය තුළදී. අපි දැක්කා මේ බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවට එහෙම පැමිණලා සිටින්නේ කියලා. මේ සම්බන්ධව පළවෙනි අලුත්ම තොරතුරු මොනවාද?
බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම දින කිහිපයක් කලින් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවට පැමිණියේ ඔවුන් පුහුණු වීම කටයුතු සඳහා වැඩි කාල වේලාවක් ලබා දීමට තමයි මේ ආකාරයෙන් සතියකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ. ඒ අනුව මේ එක්දින තරඟ 3 ඔවුන්ට ඉතාමත් වැදගත් තරඟාවලියක් වෙනවා. මක්නිසාදයක් මේ මෑත කාලයේදී බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම ඉතාමත්ම හොඳින් අක්ෂතා දක්වමින් සිටිනවා. ඒ නිසාවෙන් තමයි ඔවුන් මේ තරඟාවලිය වෙත වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ. මාස 51ක කාලයකට පසුව තමයි කොදේව් ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට එක්වී තිබෙන්නේ. පළමුවෙන්ම පුහුණු තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. සීසරා ක්‍රීඩාංගණයේදී එළඹෙන 17 වනදා පළමු පුහුණු එක්දින තරඟයේ පැවැත්වෙනවා. දෙවන තරඟයේ පැවැත්වෙන්නේ කටුනායකදී ඒ 22 වෙනිදායි තරඟයේ පැවැත්වෙන්නේ. මෙම තරඟ දෙකෙන් පළමු තරඟය සඳහා නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට උපුල් තරඟයි. දෙවන තරඟයට නායකත්වය ලබා දෙන්නේ කවුද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිතවම යමක් සඳහන් කර නැහැ. නවක ක්‍රීඩකින් රැස්කකින් සමන්විතයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම. ඒ අනුව නවක ක්‍රීඩකින්ට අත්දැකීම් ලබා දීමේ අරමුණෙන් තමයි මේ ආකාරයෙන් නවක ක්‍රීඩකින්ගෙන් සැදුම්ගත් කණ්ඩායමක් නම් කර තිබෙන්නේ. ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරඟයේ පැවැත්වෙන්නේ 22 වෙනිදා SSC ක්‍රීඩාංගණයේ විවා තරගයක් ලෙසයි මෙම තරඟයේ පැවැත්වීමට නියමිත වන්නේ. ඉන් අනතුරුව තමයි 26 වෙනිදා හම්බන්තොට ගමන් කරන්නේ. මම හිතන්නේ 2017 ජූනි මාසෙන් පසුව තමයි හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරඟයක් පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව 3 වන සහ අවසන් එක්දින තරඟය මාර්තු මාස 5 වෙනිදා අල්ලකැලේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි. 20-20 තරඟ දෙක පැවැත්වෙන්නේ මාර්තු මාස 4 වෙනිදා සහ මාර්තු මාස 6 වෙනිදා. එම තරඟ දෙකම පල්ලකැලේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. ඊට පෙරත් අප සඳහන් කළ ආකාරයටම දෘක්ෂි මේ තරඟාවලියේ කිසිදු තරඟයක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ නැහැ. නමුත් මේක පෙර එක් තරඟයක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වුණා. නමුත් අවසන් මොහොතේදී එම තරඟ කාලසටහන වෙනස් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මධ්‍ය වෙත නිකුත් කර තිබුණා නව තරඟ කාලසටහන. ඒ අනුව තමයි මේ ආකාරයෙන් SSC ක්‍රීඩාංගණයට තරඟයක් ලැබී තිබෙන්නේ. ඒ වගේම හම්බන්තොට ක්‍රීඩාංගණයේදී තරඟයක් පැවැත්වීමට නියමිත වෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ කිරන් පොලක් තමයි බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. ෆිල් සිමන්ස් තමයි ඔවුන්ගේ නවතම පුහුණුකරුවා ලෙස මේ තරඟාවලියට එක්වන්නේ. ශ්‍රී ලංකාව ඊයේ දිනේදී නම් කළා 22 වෙනිදාගේ සමන්විත සංචිතයක්. එක්දින තරඟාවලියට වගේම 20-20 තරඟාවලියට සහභාගී වන මේ කණ්ඩායමට ඉසර පෙරේරා නැවතත් කැඳවා තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. දිනුත් කරුණාරත්න තමයි එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. මේ වන විට වාර්තාවල ආකාරයට ලසිත් මාලිංගම තමයි 20-20 තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා මිකියාත සැමැස්ත පළ කර තිබෙනවා තවත් එක් තරඟාවලියකට ලසිත් මාලිංගට අවස්ථාව ලබා දෙන්නට. ඒ අනුව යම් ආකාරයකින් ලසිත් මාලිංග තමන්ගේ කැමැත්තෙන් ඉවත් වුණේ නැතිනම් මෙම තරඟාවලියේදීත් ඔහුව තමයි නායකත්වයට පත් කිරීමට නියමිත බව අපට මේ වන විට වාර්තා වන්නේ. හෙට දිනේදී මිකියාත නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉරිදා දිනේදී එක්දින තරඟාවලියට සහභාගී වන කණ්ඩායම නම් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව සඳුදා දිනේදී එම නම් කළ ක්‍රීඩකීන් 15 දෙනා තමන් නවාතැන් ගන්නා හෝටලයක වාර්තා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රීඩකීන් වගේම කොදේව් ක්‍රීඩකිනුත් එකම හෝටලයේදී තමයි මෙවර කොළඹදී නවාතැන් ගැනීමට නියමිත වන්නේ. ඉන් අනතුරුව තමයි ඔවුන් SSC ක්‍රීඩාංගණයේදී පළමු තරඟයේ සඳහා සහභාගී වන්නේ. අපි සඳහන් කරන්නට ඕනේ දිනෘක්ෂි, මේ ආකාරයෙන් විදෙස් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ යම් යම් ක්‍රීඩකීන් වෙනුවෙන් පෙනී සිටපු අවස්ථා මීට පෙරත් අප වාර්තා කර තිබෙනවා. ඒ අවස්ථාවලදී අවසානයේදී සිදුවන්නේ එම විදේශ පුහුණුකරුවාට තමන්ගේ ස්ථානයත් අහිමි වීමයි යම් ආකාරයකින් මේ ක්‍රීඩාවේ දේශපාලනයට ඔවුන් නැතුවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි බලමු. මේ ලසිත් මාලිංගගේ කාරණාවේදී කුමන ප්‍රතිඵලයක් මිති ආතයට අත් වේවිද කියලා ඒ පිළිබඳව අපට එළබෙන ඉරිදා දිනේදී තමයි අවසන් වශයෙන් යමක් දැනගැනීමට ලැබෙන්නේ.
ලෝකේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් තමයි ක්‍රිකින්ෆෝ කියලා කියන්නේ. ඔබ මේ සම්බන්ධව දැන් හොඳින් දන්නවා. දැන් මේ ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය විසින් පසුගිය වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් එක් දින 20-20 කියන කාණ්ඩ තුන සඳහා හොඳම පිතිකරණය සහ පන්දු යැවීමේ අංශ වෙනුවෙන් ලෝකේ පුරාම සිටින ක්‍රීඩකයන් තෝරලා තිබුණා. ලංකාවේ දෙන්නෙකුත් මේ අතරතුර ඉන්නව රංගන. අපි කැමති මේ දෙදෙනා සහ ඔවුන් දෙදෙනා මේ තත්වයට පත්වීමට බලපාපු ඔවුන් දෙදෙනාගේ දක්ෂතා ඇතුළු මේ නම් කිරීම හරහා ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන මේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කවුද කියලා පසුගිය වසර සඳහා.
2019 වසරේ දක්ෂතා සඳහා තමයි මේ ආකාරයෙන් ESPN ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සම්මාන ප්‍රදානයක් සිදු කරන්නේ. ඔවුන්ගේ මේ සම්මාන ප්‍රදානයට අනුව වසරේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුසල් ජොනිත් පෙරේරා. ඒ තමයි පසුගිය වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් ඒ ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් ජොනිත් පෙරේරා නොදැවී ලබාගත් ලකුණු 153ක ඉනිම. ඒ තමයි වාර්තා වී තිබෙන්නේ 2019 වසරේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස. ඒ වගේම බොහෝ ක්‍රිකට් විස්තර විචාරකීන් අවිවාදයෙන් පිළිගන්නවා ටෙස්ට් ක්‍රිකට් දක්ෂතාවයේ එතෙක් මෙතෙක් වාර්තා වූ සුපිරිතම ඉනිම ලෙස කුසල් ජොනිත් පෙරේරාගේ එම ඉනිම. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ලසිත් මාලිංග එම වසරේදී අල්ල කැලේ ජාති අතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නව දිගන්තයට එරෙහිව කතා කළ ඒ සුපිරි පන්දු යැවීම තමයි අසුගිය වසරේ 20-20 තරග රටාවේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ. ඔහු පන්දු 4කදී පිටපිට කඩුලු 4ක් බිඳහෙළුවා. ඒ වගේම සමස්තාංගයේ පුරාවට ලකුණු 6කට කඩුලු 5ක් බිඳහෙළීමට සමත් වුණා. ඒ අනුව ඒ දක්ෂතාව තමයි 20-20 තරගයේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ 2019 වසරේදී. ඒ වගේම එම වසරේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස බටහිරින්ගේ කොදෙව් කණ්ඩායමේ කැමරූෂ්ගේ පන්දු යැවීම නම් කර තිබෙනවා ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය විසින්. ඒ වගේම එක් දින හොඳම පිතිකරුවා ලෙස එංගලන්ත ජාතික බෙන් ස්ටෝක්ව නම් කර තිබෙනවා. 20-20 තරග රටාවේ හොඳම පිතිකරන ඉනිම ලෙස ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම තමයි ඔවුන් නම් කර තිබෙන්නේ. ඒ වගේම වසරේ හොඳම නායකයා ලෙස එංගලන්ත නායක ඉයන් මෝගන්ව නම් කර තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ දිබෘක්ෂි මේ ක්‍රීඩකින් තෝරාපත් කරගන්නා ලද ජූරි සභාවේ සභිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ විස්තර විචාරකයෙක් වගේම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රසල් ආනල් කටයුතු කර තිබෙනවා. ඔවුන් තමයි තෝරාගෙන තිබෙන්නේ මෙන්න මේ ක්‍රීඩකින් තමයි 2019 වසරේ AA තරග රටාවේ ජාත්‍යන්තරයේ වර්ණවත් කළ ක්‍රීඩකින් ලෙස.
රංගන, අපි මේ ළඟට කතා බහ කරමු නිමාවට පත්වුණු 19-15 යෝන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. කවුරුත් මවිතයට පත් කරමින් වසර ගණනාවක් තිස්සේ මේ කිරුළ හිම කරගෙන හිටපු ඉන්දියාව පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම යෝන් ක්‍රිකට් පිළ ජයග්‍රහණය ලැබුවා. ඊටත් වඩා මේ කතාව ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නේ බංග්ලාදේශ යෝන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වීම නවීඩ් නවාස් මහතා. ඇතරම නවීඩ් නවාස් සහ ඊට කලින් ශ්‍රී ලංකාවේ තවත් පුහුණුකරුවෙකු බංග්ලාදේශයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ චන්දික හතුරුසිංහ. දැන් බලාගෙන ගියාම එක් අතකින් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් බංග්ලාදේශ කණ්ඩායමට වාසනාව ගෙනෙනවාදෝ කියලා හිතනවා මේ ජයග්‍රහණ දිහා දැක්කම. අපි ටිකක් කතා බහ කරමු 19-15 ලෝක කුසලාන අවසාන ක්‍රිකට් තරගාවලිය සහ බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතාව සහ විශේෂයෙන්ම අපේ පුහුණුකරුවා නවීඩ් නවාස්ගේ බලපෑම කොයි ආකාරයෙන්ද තිබුණේ කියලා මේ බංග්ලාදේශී යෝන් ක්‍රිකට් පිළට.
මම හිතන්නේ නවීන් නවාස් කියන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේ පවා බොහෝ දෙනාගේ අග්‍රාමයට ලක් නොවු ක්‍රීඩකයෙක් කියන්නට ඕනේ. එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් නියෝජනය කළා ශ්‍රී ලංකාව වෙනුවෙන්. එක් දින ජාත්‍යන්තර තරගයක් තුලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ දක්ෂතා දක්වීමට වාසනාව හිමි වුණේ නැහැ. එම කාලවකවානුවේදී ඉතාමත්ම සුපිරි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිටි නිසාවෙන් ඉන් අනතුරුව තමයි ඔහු පුහුණුකාර වෘත්තිය තෝරා ගන්නට තීරණය කර තිබුණේ. ඒ අනුව තමයි ඔහු පසුගියදා බංග්ලාදේශ වයස අවුරුදු 19-15 කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස පත් කෙරුණේ. වසර දෙකක පමණ කාලයක් පුරාවට ඉතාමත්ම හොඳින් ඔවුන් කටයුතු කර තිබුණා. එක ඉලක්කයක් තබාගෙන මේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් තමයි ඔවුන් මේ පුහුණුවීම් කටයුතු සිදු කර තිබුණේ. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අවුරුදු 19-15 තරඟ බිමේ වසර ගණනාවක් පුරාවටම තමන්ගේ ආධිපත්‍යය රඳවාගෙන සිටි ඉන්දියා කණ්ඩායම පරාජයට පත් කරන්නට සමත් වුණා. ඉතාමත්ම සුපිරි දක්ෂතා ඔවුන් අවසන් මහා තරගයේදී දැක්වුවා කියන්නට ඕනේ. තමත්ම හොඳින් ක්‍රීඩා කරමින් තමන්ගේ බංගලාදේශයේ ඉතිහාසයේ පුරාවටම ලබාගත් පළමු ලෝක ශූරතාව තමයි මේ ආකාරයෙන් ඔවුන් හිමි කරගත්තේ. මේ විශේෂත්වය තමයි නවීන නබත් කියන්නේ නිහඬ පුද්ගලයෙක්. නමුත් ඔහු පුහුණු කරුවෙකු ලෙස ඉතාමත්ම ඉහලින් තමන්ගේ කාර්ය කළ බව තමයි තරඟෙන් පසුව පවා බංගලාදේශයේ නායකයා සඳහන් කර සිටියේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා නවීන නබත් ඇයි මේ මෙවැනි පුද්ගලින්ගේ සහය ශ්‍රී ලංකාවට ලබා ගන්නේ නැත්තේ කියන කාරණාව. මෙහිදී අපි සඳහන් කරන්නට ඕන දේ තමයි විදුරක්ෂි සෑම පුද්ගලයෙක්ම තමන්ගේ මව් රටටම සේවය කළ යුතුයි කියලා කාරණාවක් නැහැ. ලෝකයේ සෑම රටකම ක්‍රිකට් ක්‍රීඩාව තිබෙනවා නම් එම රටවල් වලට ඔවුන්ට හැකි පමණ දායකත්වය ලබා දිය හැකි. අපට උදාහරණයක් තිබෙනවා මේ ආකාරයෙන් මාධ්‍ය හදිස්සි වෙලා තමයි චන්දික හතුරුසිංහව ශ්‍රී ලංකාවට රැගෙන ආවේ. ඒ සඳහා මාධ්‍ය දැඩි බලපෑමක් එල්ල කළ බවත් සඳහන් කරන්න ඕනේ. නමුත් අනතුරුව බංගලාදේශයට වඩා එහි පාඩු සිදු වුණේ ශ්‍රී ලංකාවටයි. සහ අවසානයේදී චන්දික හතුරුසිංහ නාමයක් ජාත්‍යන්තරයෙන් සම්පූර්ණයෙන්ම මැකී ගියා කියන්නට ඕනේ. අනුව අපි හදිසි වන්නට ඕනේ නැහැ. නවීන නවසේ ගමන මේ ආකාරයෙන් ගමන් කරාවි. ඔහුගේ දක්ෂතා, ඔහුගේ ක්‍රීඩා දිවිය වගේම ඔහුගේ අනතුරුව දැන් පුහුණු කරුවෙකුගේ ක්‍රීඩා දිවියත් ඔහු ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරගනේවි. මාධ්‍ය ඉක්මන් විය යුතු නැහැ ඔහුව ශ්‍රී ලංකාවට රැගෙන එන්නට. මං හිතන්නේ ඔහු බංගලාදේශයේදී ඔහුගේ කටයුතු ඉතාමත්ම හොඳින් සිදු කර තිබෙනවා. මේ තරගයේ අතරතුර තරගයේ ජයග්‍රහණය සමරන අතරතුර බංගලාදේශ ක්‍රීඩකීන් සහ ඉන්දිය ක්‍රීඩකීන් අතර පිටිය මැදදී යම් ආකාරයක ගැටුමක් වාර්තා වී තිබුණා. ජාත්‍යන්තර විචාරයේ ඒ අවස්ථාවේදී සජීවී රූපරාමු ගෙනාවේ නැහැ එම ගැටුමේ. නමුත් සමාජ ජාල ඔස්සේ යම් වීඩියෝ දර්ශන අපදුතුවා පිටිය මැදදී ක්‍රීඩකීන් අතර ටික වේලාවක කාලයක් යම් ගැටුමක් සිදුවනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ ග්‍රැහම් ලැබ්රෝයි මහතා. ඔහු පවසා තිබුණා මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව. ක්‍රීඩාව තුළ මෙවැනි දේ සිදු නොවිය යුතු බව තමයි ඔහු සඳහන් කරන්නේ. වගේම බංගලාදේශ නායකයාත් තරගයෙන් පසුව මාධ්‍යයට සඳහන් කර තිබුණා ඔහු ඇතුළු කණ්ඩායම මේ සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව. ඒ අනුව බංගලාදේශයේ වයස 19 පහළ කාණ්ඩයේ ලෝකයේ අංක 1 බවට පත්වන විට බංගලාදේශය වගේම වසර දෙකක කාලයක් ඉතාමත්ම ඉහළ පහසුකම් යටතේ මේ තරගාවලියට සූදානම් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත වර්ගීකරණයේ 10 වන ස්ථානයෙන් තමයි තරගාවලිය නිමාවට පත් කළේ. මේ තත්ත්වය තමයි දිනෘක්ෂි සමස්ත ජාතික කණ්ඩායම තුලත් මේ වන විට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ. බංගලාදේශය ජාත්‍යන්තරයේ ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ඉතාමත්ම පහළින්. මේ තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය. එය වයස 19 පහළ කණ්ඩායමටත් පොදු තත්ත්වයක් තමයි මේ වන විට පත් වී තිබෙන්නේ. මේ තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් තත්ත්වය.
දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි ඔය ආකාරයෙන් මේ දක්ෂතාවල තියෙන පසුබැස්ම පිළිබඳව කතා බහ කරද්දී රංගන පසුබැස්මට අමතරව මේ වංචා සහ දූෂණ සම්බන්ධවත් පසුගිය කාලයේ විශේෂ අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ මර්ධනය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳවත් කතා බහ වුණා. මේ අරමුණ මූලික කරගෙන නව පොලිස් අංශයක් පිහිටවන්නට කටයුතු කරලා තිබුණා. දැන් මේක ස්ථාපිත කරලා වැඩ කටයුතු ආරම්භ කළායි කියලා අපිට තොරතුරු වාර්තාවනේ. වැඩිදුර විස්තර ඔබෙන් දැනගන්න කැමති.
ලෝකයේ අපට පසුගිය කාලයේදී වාර්තා වුණා ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තම ලෝකයේ දූෂිතම ක්‍රිකට් ක්‍රීඩාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා එක් සමහර පැතිවලින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් කටයුතු දූෂණ වලින් පිරිගොස් තිබූ බව තමයි ICC විසින් සිදු කළ විමර්ශනවලදී පසුගිය කාල සීමාවේදී අනාවරණය වී තිබුණේ. ඒ අනුව තමයි පසුගිය රජයේ විසින් විශේෂ පනතක් සම්මත කරගනු ලැබුවා. ඒ අනුව විශේෂ විමර්ශන ඒකකයක් පොලිසිය පිහිටුවා තිබෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නට. සුබදාස ක්‍රීඩා සංකීර්ණයේදී තමයි මේ විශේෂ ඒකකය විවෘත කරනු ලැබුවේ. මෙහිදී වැරදි 4ක් සම්බන්ධයෙන් තමයි දඩුවම් කිරීමට මෙම නව පනත සම්මත කරගෙන තිබෙන්නේ. පළවෙනි කාරණාව තමයි තරඟ පාවා දීම, දෙවන කාරණාව තරඟ දූෂණය, තුන්වන කාරණාව නීති විරෝධී මෙහෙයවීම්, සිව්වන කාරණාව ලෙස නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් ලෙස තමයි මේ පනතේ දැක්වෙන්නේ. ඒ වගේම මේ වැරදි එළිදරව් නොකර සිටීමත් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස තමයි මේ නව නීති රීතිවල දැක්වෙන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕන කාරණාව තමයි යම් ආකාරයකින් මෙහිදී වරදකරුවෙකු බවට පත් වුණහොත් රුපියල් මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිරදඬුවමක්කට ලක්වීමට ඉඩ තිබෙනවා යම් පුද්ගලයෙක් වරදකරුවෙක් බවට පත් වුවහොත්. නැතිනම් මේ දඬුවම් දෙකටම යටත් වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ඉතාමත්ම දැඩි දඬුවම් පැමිණවීමට තමයි මෙහිදී තීරණ අරගෙන තිබෙන්නේ. මේ ඉතාමත්ම හොඳ කාරණාවක්. ක්‍රීඩාවේ විනය ආරක්ෂා කරන්නට ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරන්නට මෙවැනි දැඩි නීති රීති පැනවීමට සිදුවනවා නැතිනම් ඒ ප්‍රතිඵලය තමයි අප මීට පෙරත් සඳහන් කළ ආකාරයට සමස්ත ක්‍රීඩාවේම කඩාවැටීම ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන්නේ ඒ තත්ත්වයට ඒ අනුව මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් ලෙස අපට මේ වන විට හඳුන්වා දෙන්නට පුළුවන් දෘක්ෂි.
අපි කලින් කතා බහ කරානේ දැන් මේ 22 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්න නියමිතයි කියලා. ඊට පස්සේ ඊළඟ මාසේ මාර්තු මාසෙත් තවත් අභියෝගයක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එනවා මීළඟ තරගාවලිය සඳහා. දැන් එංගලන්ත කණ්ඩායමේ මේ කණ්ඩායම තෝරලා කියලායි අපිට තොරතුරු වාර්තා වන්නේ. කවුද මේ ක්‍රීඩකයන් සහ ඒ සම්බන්ධ වාර්තාවන විශේෂතා පිළිබඳවත් ඔබෙන් දැනගන්න කැමතියි.
එම තරගාවලියට අයත් වනේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පමණ ඉදිරික්ෂේ යනුව මෙය ඉතාමත්ම වැදගත් තරගාවලියක් මක්නිසාදයක් ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියට සමගාමීව තමයි මේ තරග දෙක පැවැත්වෙන්නේ. තරග දෙකකින් සමන්විත තරගාවලියක් වන නිසාවෙන් එක් තරගයක ඩ්‍රැග් වහනය සඳහා ප්‍රසාද ලකුණු 60ක් හිමිවනවා. මේ ඉතාමත්ම වැදගත් ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම එංගලන්ත කණ්ඩායමටත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ වර්ගීකරණයේ 4 වන ස්ථානයේ. එනම් මේ තරගාවලියේ එක් ජයග්‍රහණයක් හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වනවා. නැතිනම් තවදුරටත් ශ්‍රී ලංකාව මේ වර්ගීකරණයේ 5ට ඇදවැටෙනවා. මේ තරගාවලියේ පළමු තරගය ගාල්ලේදී පැවැත්වෙන්නේ මාර්තු මාස 19 වනදා. දෙවන තරගය මාර්තු 27 වනදා SSC ක්‍රීඩාංගණයේදී තමයි ආරම්භ වන්නට නියමිත වන්නේ. මෙම තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටිකක් වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමේ බලාපොරොත්තු වෙන ඉතාමත්ම කලින් තරගාවලියට බොහෝ කලින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පුහුණු තරග දෙකකට සහභාගී වෙනවා. පළමු පුහුණු තරගයේ 3 දින තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි මාර්තු මාස 7 වනදා කටුනායකදී. දෙවන තරගයේ සිව් දින තරගයක් ලෙස මාර්තු මාස 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එංගලන්තය මෙම තරගාවලියට වැඩි අවධානයක් යොමු කර තිබෙන නිසාවෙන් තමයි මේ වන විටම 16 දෙනෙකුගේ සමස්ත තමන්ගේ කණ්ඩායම නම් කර තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ කොදෙව් තරගාවලියෙන් පසුව ඉතාමත්ම ඉක්මනින් සූදානම් වීමට සිදුවනවා. ටෙස් ක්‍රිකට් තරගාවලියක් සඳහා විමුත් කරුණාරත්නට තමයි මෙහිදී වගකීම තිබෙන්නේ. මක්නිසාදයක් එක් දින තරගාවලියකින් පසුව එක් වරම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සූදානම් වීම මේ සඳහා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ අභියෝගය වන්නේ. මේ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල දැනට සිටින්නා වූ ස්ථානයෙන් ඉදිරියට පැමිණීමට අනිවාර්යෙන්ම මේ තරග දෙකකින් සමන්විත තරගාවලිය ට්‍රැක් ග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය සාධකයක් බවට පත් වී තිබෙනවා.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩාවේ අලුත්තරතුරු සමාලෝචනය සඳහා සම්බන්ධ වුණු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට. අපි ඔබට බොහොම ස්තුතියි ආයුබෝවන් කියමින් සමුදනා. ලබන සතියේ සිකුරාදා නැවතත් මේ සතියේ ක්‍රීඩා විග්‍රහ විශේෂාංගයෙන් හමු වෙන තුරු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.